ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම ධීවර ශ්‍රේෂ්ඨය ගැන කතා කරද්දී ඔබතුමා දන්නවා මීගමුව කලපුව ආශ්‍රිතව මතුවලා තියෙන ගැටලු රාශියක් තියෙනවා. දැන් අවුරුදු ගණනාවක් තිස්සේ මේ ප්‍රශ්නෙට තවම ස්ථිරසාර විසඳුමක් ලබා දීලා නැහැ. එක පැත්තකින් කලපුව ආශ්‍රිතව මේ ධීවර රස්සාවේ යෙදෙන ඍජුව සහ වක්‍රව යෙදෙන පවුල් 15,000ක් විතර ඉන්නේ. ඇත්තටම ගත්තොත් කලපුවේ ධීවර රස්සාව කරන අයට අමතරව කලපුව නිසා තමන්ගේ ජීවිතේ ගැට ගහගන්න විශාල ධීවර පවුල් ප්‍රමාණයක් තියෙනවා. ප්‍රධාන ප්‍රශ්නේ තමයි මේ කලපුව එන්න එන්න දැන් පුංචි වෙනවා. ඒකට හේතුව තමයි කලපුවට විවිධ අපද්‍රව්‍ය ගෙනත් දාන. ඒ වගේම කලපුව ආශ්‍රිතව කලපුව වටේට අනවසර ඉදිකිරීම කරනවා. ඒ අනවසර ඉදිකිරීම කරන්නේ නගර සභාවේ යම් අනුමැතියක් අරගෙන. ඒ නගර සභාවේ අනුමැතිය දෙන්නේ දේශපාලන උදව් උපකාර මත. ඒක කවුරුත් දන්න ප්‍රසිද්ධ රහසක්. මීගමුව කලපුව මේ තරම් අපවිත්‍ර වෙන්නේ, මීගමුව කලපුව ජරාජීර්ණ වෙන්න ප්‍රධාන හේතුව තමයි, එක් ප්‍රධාන හේතුවක් තමයි මේ කලපුව ආශ්‍රිතව ගොඩනගලා තියෙන නීති විරෝධී හෝටල් සහ නීති විරෝධී ඉදිකිරීම. ඒවයින් කලපුවට බැහැර වෙන අපද්‍රව්‍ය නිසා කලපුවේ ජලය මුළුමනින්ම අපවිත්‍ර වෙනවා. ඒ වගේම එහි තියෙන ජලජ පැලෑටි, ඒ වගේම ඉස්සු වැනි ඒ මත්ස්‍ය සම්පත ඇත්තටම ක්‍රමානුකූල විනාශ වෙමින් තියෙනවා. 15,000ක් වෙච්ච මේ පවුල් ප්‍රමාණය තමන්ගේ ජීවිතේ ගැට ගහගන්නේ මීගමුව කලපුවේ. ඒතර කඩොලාන විනාශ කිරීම පිළිබඳව යම් යම් නීති රීති තියෙනවා. අහිංසක පුංචි ධීවරයෙක් තමන්ගේ අර සාම්ප්‍රදායික ක්‍රමවලට මත්ස්‍ය කර්මාන්තය දෙනකොට කඩොලාන සාකයක් ඔවුන්ගේ අතින් යම් කිසි ආකාරයකට විනාශ වුණොත් පොලිසිය හරියටම නීතිය ක්‍රියාත්මක කරනවා. නමුත් මහා පරිමාණ වශයෙන් මේ හෝටල් ඉදිකිරීමේදී, මේ අනවසර ඉදිකිරීම්වලදී ඇත්තම ගත්තොත් කලපුව වටේට ඉඩම් ගොඩ කරනවා. ඒව කරද්දී කඩොලාන විශාල වශයෙන් විනාශ වෙනවා. නමුත් ඒකට නිසි පිළියමක් තවම යොදලා නැහැ. සාද මීගමුව කලපුව ආශ්‍රිතව මේ ජීවත් වෙන ධීවර ජනතාව කලපුව ආරක්ෂා කිරීම වෙනුවෙන් විශාල සටනකින් ඇත්තම ගත්තොත් ඒකට පක්ෂ ભેදයක් නැහැ, ජාතිකත්ව ભેදයක් නැහැ, ආගම් ભેදයක් නැහැ. ඒ ඔක්කොම ධීවරයෝ සහ ධීවර කර්මාන්තය නිසා යැපෙන මිනිස්සු. ඒත් උන් තමන්ගේ දෙමෝපිය වගේ තමයි ඇත්තට මේ කලපුව දකින්. ඒ තරම්ම මේ කලපුවට ආදරේ. හැබැයි කලපුවද තමන්ගේ ඇස් පනා පිට විනාශ වෙමින් යනවා. පහුගිය ආණ්ඩුව කාලෙත් මේක සිද්ධ වුණා. අදත් ඒක ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. ඒ නිසා මම හිතන්නේ ධීවර ඇමතුමා විදිහට මේ පිළිබඳව වහාම කඩිනම් ක්‍රියාමාර්ගයක් ගත යුතුව තියෙනවා. මම කියන්නේ මේක මීගමුව කලපුවට පමණක් සීමා වෙන්න ඕනේ නැහැ. අපේ රටේ කලපු ගණනාවක් තියෙනවා. මේ බොහෝ කලපු අද විනාශයට ලක් වෙනවා, විශේෂයෙන් මේ අනවසර ඉදිකිරීම සහ අපද්‍රව්‍ය කලපුවට දැමීම නිසා. ඒ නිසා වෙනම මම උතුම් අඩෝජනා කරන්නේ මේ කලපු සංරක්ෂණය කිරීම සඳහා වැඩපිළිවෙළක් හදන්න. මේක පළාත් පාලන ආයතන ධීවර අමාත්‍යංශයේ සහ වෙනත් වෙරළ ආරක්ෂක වෙන සංරක්ෂණ දෙපාර්තමේන්තු එවැනි ආයතනත් එක්කත් ගැට ගැහෙනවා. ඒ නිසා මම ඔබතුමාට යෝජනා කරන්නේ මීගමුව කලපු විතරක් නෙමෙයි, ලංකාවේ තියෙන සියලු කලපු සංරක්ෂණය කිරීම සඳහා වෙනම ශ්‍රී ලංකාවේ කලපු සංවර්ධනය පිළිබඳ අධිකාරියක් පිහිටවන්න. ඒක වෙනම විෂයක්. ඒ තරම්ම වටිනා සම්පතක්. ඔබතුමාගේ අමාත්‍යංශයේ යටතේ, ඔබතුමාගේ විෂයපතේට යටත්ව වෙනම කලපු සංරක්ෂණ අධිකාරියක් පිටවන. ඒකට ඒ අවශ්‍ය කරන නෛතික බලය ගන්න. ඒ වෙනම පනතකින් කැබිනට් මණ්ඩලයෙන් පාර්ලිමේන්තුවෙන් සම්මත කරලා මේ කලපු සංරක්ෂණය කිරීම කියන එක විශේෂිත වූ ප්‍රශ්නයක් විදිහට අරගෙන ඒ සඳහා විශේෂ මැදිහත් වීමක් කරන්න. එහෙම නොකළොත් මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න බැහැ. මොකද හැමදාම මේක බෝලේ පාස් කරනවා. දිවර අමාත්‍යංශයෙන් යම් උත්සාහයක් දරනවා මේක ආරක්ෂා කරන්න. හැබැයි ආපහු මේක ගැට ගහනවා පළාත් පාලන ආයතනත් එක්ක, නගර සභාවත් එක්ක. නගර සභාවෙන් අනවසර ඉදිකිරීම් වලට ඉඩ දෙනවා. විවිධ දේශපාලන බලපුලුවන්කාරයෝ, ව්‍යාපාරිකයෝ ඒ දේශපාලන බලපුලුවන්කාරයෝ අල්ලගෙන කලපුව ආශ්‍රිත ඉඩම් ගොඩ කරනවා, හෝටල් ගහනවා. ඉතින් මේක නතර කරන්න බෑ. මේක නතර කරන්න මේ අවිධිමත් ක්‍රමවේදයට බෑ. ඒ නිසා විධිමත් මැදිහත් වීමක් කරන්න. ඒ සඳහා වෙච්ච නෛතික බලයක් පැවරෙන කලපු සංරක්ෂණ අධිකාරියක් පිහිටවන් ඒ අධිකාරියට අනන්‍ය වෙච්ච බලයක් ඒ පනත මගින් ස්ථාපිත කරන්න ඒ අනුව මේ කලපු සංරක්ෂණය කිරීම රටේ ජාතික සම්පතක් ආරක්ෂා කිරීම සඳහා වෙච්ච ක්‍රියාමාර්ගයක් විදිහට වහාම පියවර ගන්න. මොකද ඒක අනිකුත් කලපු සම්බන්ධෙනුත් ඒ ක්‍රමවේදෙම අනුගමනය කරන්න උතුරේ නැගෙනහිර පැත්තේ ඒ හැමතැනම මේ ප්‍රශ්නේ තියෙනවා. වේගයෙන් විනාශ වෙන්නේ වැඩිපුර විනාශ වෙන්නේ මේ ගම මොකද ජනගහනය අධික ලෙස ජනගහනය තියෙන නිසා ඉන්න නිසා අනිකුත් කලපුත් විනාශ වෙනවා. නමුත් මේකට විශේෂත්වයක් තියෙනවා මොකද ජනාකීර්ණ ප්‍රදේශයේ කලපු පිහිටි. ඒ නිසා මේ සියලු කලපු ශ්‍රී ලංකාවේ තියෙන සියලු කලපු ආරක්ෂා කිරීම සඳහා කලපු සංරක්ෂණ අධිකාරියක් පිහිටවන්න ඔබතුමාට වෙනම ඔබතුමන් නිලධාරීන්ට උපදෙස් දීලා ඒ පිළිබඳ කෙටුම් පතක් හදලා ඒක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා ඔබතුමාලා ඒක ආණ්ඩුව තුළ සාකච්ඡා කරලා වඩාත් සාධනීය විදිහට ඒ අනිකුත් ආයතනත් සම්බන්ධ කරගන්න පුළුවන් විදිහට ඒ නෛතික බලයේ පැවරණ අධිකාරියක් පිහිටවලා මේ ආරක්ෂා කරන්න වහාම කටයුතු කරන්න කියලා ඔබතුමාට යෝජනා කරමු. ඒ වගේම ගරු සභාපතිතුමනි දෙවැනි කරුණ විදිහට තියෙන්නේ අද මේ වරාය නගරයේ ඉදිකිරීමත් එක්ක විශාල ප්‍රමාණයක් දීවරයෝ තමන්ගේ රස්සාව කරගන්න බැරුව අසරණභාවයට පත් වෙලා තියෙනවා. කොළඹ ඉඳලා ගත්තොත් වත්තල ජයල මීගමුව හලාවත කල්පිටිය දක්වා වෙරළ තීරේ දීවරයෝ දැන් මේ ප්‍රශ්නෙට මුහුණ දීලා තියෙනවා. මේ පැත්තෙන් මොරටුව පානදුර ඒ දක්වා මේ ප්‍රශ්නේ දිග ගැහිලා තියෙනවා කළුතර දක්වා. එක පැත්තකින් මුහුද කාදණයට ලක් වෙනවා. මේ පරිසර සංවිතිය වෙනස් වෙනවා. මේ වරාය ගොඩ කරනකොට ඒ මුහුදු රැල්ල වෙනස් වෙනවා. ඒකත් එක්ක ඒ පැත්තේ ඒ ගොඩබිම කාදණයට ලක් වෙලා තියෙනවා. ඔබතුමාට දැක් ගන්න පුළුවන් ඒ වෙරළ තීරයේ යනකොට කොයි විදිහටද ඒව කාදණය වෙන්නේ කියලා, වේගෙන් කාදණය වෙලා තියෙන්නේ කොහොමද කියලා, මීට අවුරුද්දකට කලින් කොහොමද තිබුණේ, දැන් කොහොමද තියෙන්නේ කියලා ඒ වෙනස දැක ගන්න පුළුවන්. ඉතින් මේ වරාය නගරයේ ඉදිකිරීම තවත් ඉස්සරහට යනකොට මේක විශාල ප්‍රශ්නයක් බවට පත් වෙනවා. රසාව කරගන්න බැරි වෙන එක විතරක් නෙමෙයි මේ ගොඩබිම කාදණය වීම කියන එකත් එක්ක තවත් අතිරේක බරපතල පරිසර ප්‍රශ්නයකටත් මුහුණ දෙනවා. ඉතින් ඒකට ඔබතුමාගේ පැත්තෙන් වහම පිළියමක් සෙවිය යුතු වෙනවා. කඩිනම්ම මේ වරාය ගොඩ කිරීම නිසා විශේෂයෙන්ම මීගමුව ප්‍රදේශයේ දීවරයන්ට දැන් නීතියක් පනවලා තියෙනවා. ඒ යම් සීමාවක් සලකුණු කරලා ඒ සීමාවේ දීවර කටයුතු කරන්න එපා කියලා. ඒ ප්‍රදේශය වැලිගොඩ දානවා, වරාය නගර ඉදිකිරීම සඳහා වැලි හරනවා. එනිසා ඒ පැත්ත පළාතේ යන්න එපා කියලා නීතියක් දාලා තියෙනවා. ඒතර දීවරයෝ ඒ පැත් ඒ ප්‍රදේශයට යන්න විදිහක් නැහැ. මාළු අල්ල ගන්න විදිහක් නැහැ. ඒතර කොහොමද ජීවත් වෙන්නේ? ඔවුන්ට විකල්පයක් නැහැ. ඔබතුමා කියන්නේ ඒ ප්‍රශ්නෙට මම සාධාරණ මැදිහත්වීමක් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. හැබැයි බලාපොරොත්තු වුණා කිව්වට මේ වෙන්න තාක් තවම ඒකට විසඳුමක් ලැබිලා නැහැ. ඉතින් ඔවුන් අද විවිධ අයගේ සරණ පතනවා. උසාවි ගන්න ත්‍රස්තියදී උද්ඝෝෂණය කරන පෙළපහළ යනවා. වෙන කරන්න දෙයක් නැහැ. ප්‍රශ්න සාකච්ඡා කරනවා, ඉදිරිපත් කරනවා. හැබැයි දෛනික රස්සාව මේ නැති වෙලා තියෙනවා. එදා වෙල හොයාගන්නේ මොහොත ගිහිල්ලා. ඒතුට වැලි හරනවා ඒ නිසා ඒ පැත්තට යන්න එපා කිව්වම කොහොමද මේ මිනිසුන්ගේ ජීවිතාව රකින්නේ? මොකක්ද මේ මිනිස්සු කරන්නේ? ඒ නිසා මේ ප්‍රශ්නය ඉතා බරපතල විදිහට විශේෂයෙන්ම මේ වරාය නගර ඉදිකිරීමත් එක්ක මුහුදේ වැලි හැරීමත් එක්ක ඇති වෙලා තියෙනවා හදිසි ප්‍රශ්නයක් විදිහට. ඒ නිසා ඒ ප්‍රශ්නෙට ඔබතුමාගේ විශේෂ මැදිහත් වීමක් අත්‍යවශ්‍ය වෙනවා. මේක කල් ගැවල බෑ. වරාය නගර ඉදිකිරීම නිසා පීඩාවටපත් වෙන ඒ දීවර ජනතාවගේ ජීවිකාව ආරක්ෂා කිරීම සඳහා විශේෂ බාර ඇමතිවරයා විදිහට ඔබතුමාගේ පැත්තෙන් පැහැදිලි නිශ්චිත කඩිනම් පිළිතුරක් අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම බොහෝ මන්ත්‍රීවරු කතා කරා මේ උතුරු නැගෙනහිර පළාත් උතුරු සහ නැගෙනහිර පළාත්වල සිද්ධ වෙන ඉන්දියානු බොටම් ටෝර යාත්‍රා වලින් අපේ මත්ස්‍ය සම්පත පැහැරගෙන යාම. ඇත්තට මෙතන තියෙන මංකොල්ලයක් වෙන මොකක්වත් නෙමෙයි. මේක ඉතා පැහැදිලිව ඉන්දියාවේ දේශපාලන බලපුලුවන්කාරයින්ගේ බෝට්ටු තමයි, බොටම් ටෝලර තමයි මේ එන්නේ, වෙන මොකක්වත් නෙමෙයි. ඒව ඇත්තටම රස්සාව කරන්න දීවරයෝ නෙමෙයි, කුලිකාරය. දවසේ පඩියට එන්නේ සඳුදා බදාදා සෙනසුරාදා සතියේ දවස් තුනේම ඉන්දියාවෙන් හවස දෙකට පිටත් වෙන බෝට්ටු 1500ක් විතර මෙහෙට එනවා. රෑටට විතර මධ්‍යම රාත්‍රිය එක විතර වෙනකොට මෙහෙන් මාළු ටික අල්ලගෙන ආපහු ඉන්දියාවට යනවා. ඉතින් දවසකට බෝට්ටු 1500 ගානේ සතියට දවස් තුනක් මේ ඉන්දියන් බෝට්ටු ටෝලර් එනවා. එක පැත්තකින් මේ බොටම් ටෝලර් තහනම්. නමුත් ඒවත් නොතකා ඇවිල්ලා අපේ මත්ස්‍ය සම්පත බැහැගෙන යනවා. ඉතින් මත්ස්‍යෝ විතරක් නෙමෙයි, කුඩා පුංචි පුංචි මත්සීන් ඒ මුහුදු පැලෑටි ඒ ජීවීන් සියල්ල හුරගෙන යනවා. ඉතින් ඇත්තටම මේ පිළිබඳව නාවික හමුදාව යම්කිසි මැදිහත්වීමක් කරනවා. හැබැයි නාවික හමුදාවට අත්තරම් කොට ගන්න පුළුවන් වෙන්නේ මේ බෝට්ටු වලින් 1%ක් වගේ ඉතාම පුංචි ප්‍රමාණයක් විතරයි. අපි ජාත්‍යන්තර නීතින් වලට එකඟ වෙලා තියෙනවා. අපි ජාත්‍යන්තර සම්මුතියන් අත්සන් කළා තියෙනවා. 1974, 1976 අපි මන්නාරම් ද්‍රෝණිය සහ බෙංගාල බොක්ක ආශ්‍රිත ගැටලු මතුවෙච්ච වෙලාවේ වෙනම ජාත්‍යන්තර මුහුදු සීමා පිළිබඳ සම්මුතියකට අත්සන් කරා. ඒ මුහුදු සීමාවලට අනුව සම්මුතියට අනුව මේ අපේ රටට අයිති මුහුදු කලාපේ ඒක වෙනත් රටකට ඇවිල්ලා ඒ සීමාවේ පැනලා ගිහිල්ලා අපේ රටේ මුහුදේ මාළු අල්ලන්න බෑ. ඒක පළවෙනි ප්‍රශ්නේ රටේ ස්වෛරත්වය පිළිබඳ ප්‍රශ්නයක්. අපේ රටේ බිම් ප්‍රදේශයට තමයි අපිට අයත් භූමි ප්‍රදේශයට තමයි මේ ඉන්දියානු ටොලර යාත්‍රා බලහත්කාරයෙන් ඇතුළු වෙන්නේ. ඒක රටේ ස්වෛරත්වය පිළිබඳ ප්‍රශ්නයක්. පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව නීතිය පිළිබඳ ප්‍රශ්නයක්. අපිට අපේ රටේ නීතියක් තියෙනවා. ජාත්‍යන්තරව අපි පිළිගත් නීතියක් තියෙනවා. ඒ නීතිය උල්ලංඝනය කරලා මේ ඉන්නේ. එතකොට නීතිය උල්ලංඝනය කරනවා නම් රටේ ස්වෛරත්වය උල්ලංඝනය කරලා මේ ඇතුළු වීම වෙනවා නම් අපිට පුළුවන්කම තියෙන්න ඕනි ඒකට එරෙහිව කොන්ද කිලින් තියාගෙන නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්න. අගමැතිවරයා ඡන්ද කාලේ ගිහිල්ලා කිව්වා ඉන්දියන් ටෝලර් වලට එන්න දෙන්නේ නැහැ. අවුත් වෙඩි තිනවා කියලා. ඒ කියපු කට ඒ හයි අදකෝ. අද ඒ වෙඩි තිනවා කියපු අගමැතිවරයා ඇයි අද සද්ද නොකර ඉන්නේ? වචනයක් කතා කරන්න. ඉන්දියාවේ ඊයේ අභවපත් වෙච්ච තමිල්නාඩුවේ මහමැතිතුමිය ජයලලිතා හැමදාම ඉන්දියානු අගමැතිවරයාට ලියුම් පිට ලියුම් යවනවා, බලපෑම් කරනවා. ඉන්දියානු ධීවරයන්ගේ අයිතිය වෙනුවෙන් අපේ උතුරේ මහමැතිවරයා විග්නේශ්වරන් මහමැතිවරයා එක ලියුමක් යවනවාද ජනාධිපතිවරයාට මේ උතුරු ධීවරයන්ගේ අයිතිය වෙනුවෙන්? මෙතරම් ප්‍රශ්නයක් තියෙනවා. ඒතර ඔහුත් ඉන්දියාවට යට වෙලා මධ්‍යම ආණ්ඩුව අපේ ලංකාවේ ආණ්ඩුවත් ඉන්දියාවට යට වෙලා අද නීතිය උල්ලංඝනය කරලා ජාත්‍යන්තර නීතියත් උල්ලංඝනය කරලා අපි ස්වෛරත්වයත් යට කරමින් අපේ රටට ඇතුළු වෙනවා. ඉතින් මේකට ක්‍රියාමාර්ගයක් ගන්න. ඉතින් මේකට ක්‍රියාමාර්ග ගන්න හැකියාව තියෙනවා. නමුත් ඔබතුමාලා ඒකට හරියට කෙලින් තීන්දු తీරන ගන්නේ නැහැ. අපි දැක්ක පහුගිය දවස්වල ආරක්ෂක අමාත්‍යාංශේ නාවික හමුදාවත් එක්ක ධීවර අමාත්‍යාංශෙත් එක්ක සාකච්ඡා කරා කියලා දවස් බෙදාගෙන මේ මුහුදේ මාළු අල්ලන ඉන්දියානු ධීවරයන්ට එක දවස් කීපෙකුයි ලංකාවේ ධීවරයන්ට තව දවස් කීපෙකුයි අපි බෙදාගෙන අල්ලමු කියලා. එහෙම ඔබතුමාලා එකක නොවෙන්න ඇති. හැබැයි ආරක්ෂක අමාත්‍යාංශෙන් එහෙම සාකච්ඡාවක් සිද්ධ වුණාය. එහෙම ක්‍රියාමාර්ගයක් අපි යන්න සූදානම් කියලා පැහැදිලි කිරීමක් කරා. ඉතින් ඒක කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. උතුරු ධීවරයකට කැමතිත් නැහැ. මොකද ලක්ෂ දෙකක් වෙච්ච ධීවරයෝ තමන්ගේ තියෙන එකම රස්සාව. ඒ මිනිස්සු වෙන මොකක්වත් ඉල්ලන්නේ නැහැ. ආණ්ඩුවට දෙන්න රජයේ රස්සා නැහැ. පෞද්ගලික අංශේ ෆැක්ටරි නැහැ. කර්මාන්තශාලා නැහැ. තියෙන එකම රස්සාව ධීවර රස්සාව.
තව විනාඩි 4ක්වත් නැවතු.
සහනාධාරය ඉල්ලන්නේත් නැහැ. ඉල්ලන්නේ එකම දෙයයි මේ අපේ රස්සාව කරන්න අපිට දෙන්න ඉඩ දෙන්න. ඒ නිසා මේ ප්‍රශ්නෙට ඍජුව තීන්දුවක් ගත යුතුව තිබෙනවා. මේක පැහැදිලිවම රටේ ස්වෛරත්වය පිළිබඳ, නීතිය පිළිබඳ, අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ, ඒ වගේම ධීවර කර්මාන්ත පිළිබඳ ප්‍රශ්නයක්. මේකට ආගමන විගමන නීතිය යටතේ අත්අඩංගුවට ගන්න බැහැ. මේ සඳහා වෙච්ච වෙනම නීතියක් තියෙනවා. ඔබතුමාලා දන්නවා 1979 අංක 59 දරන පනත විදේශ බෝට්ටු පිළිබඳ ඒ ගැසට් එක තියෙනවා. ඒකෙන් අත්තරම් කොට ගන්න පුළුවන්. අපි අපි ඒක කරන්නේ නැහැ. අපි කරන්නේ ආගමන විගමන නීතිය. ආගමන විගමන නීතියෙන් අපි අත්තරම් කොට ගත්තම උසාවි දාලා නිදහස් කරලා යනවා. හැබැයි විදේශ බෝට්ටු පිළිබඳ 1979 අංක 59 දරන ඒ නීතියට අනුව අපි කටයුතු කරනවා නම් මේකට උත්තරයක් හොයාගන්න පුළුවන්. ඒ නිසා ඒ ප්‍රශ්නෙත් වහම මැදිහත් වෙන්න කියන එක නැවත වතාවක් ඔබතුමාගෙන් ඉල්ලනවා. ඒ වගේම උතුරේ ධීවරයන් ධීවර ප්‍රදේශවලින් බැහැරව වෙනත් ප්‍රදේශවල පදිංචි කරලා තියෙනවා නැවත පදිංචි කිරීමේ. ඒක නැවත පදිංචි කරාම කැලෑ සුද්ධ කරලා දීවර රස්සාව කරගෙන හිටපු දීවරයන්ට තමන්ගේ රස්සාව කරගන්න විදිහක් නැහැ. ඒ නිසා ඒකත් මේ නැවත පදිංචි කිරීමේ ප්‍රශ්නේදී ඇතිවෙච්ච අලුත් ගැටලුවක් විදිහට තියෙනවා. ඒ ප්‍රශ්නෙත් පැහැදිලි විසඳුමක් අත්‍යවශ්‍ය වෙනවා. ඔබතුමා දන්නවා දකුණේ සුනාමි ආපු වෙලාවේ දීවරයෝ ඒ මුහුදේ අයිනෙන් ඈතට යන්න එකගුන් නැහැ. මුහුද සීමාව ඇතුලේ අඩුම ගානේ කියලා මීටර් 500ක්වත් ඇතුලේ තමයි පැල්කොටයක් කරගෙන ජීවත් වෙන්න ඕනේ. මොකෝ රස්සාව ඒක. තේ ගිහිල්ලා රට මැද කැලෑවක් සුද්ධ කරලා ගිහිල්ලා පදිංචි කරොත් ඔවුන්ට රස්සාව නැති වෙනවා. ඒ නිසා ඒ ප්‍රශ්නේ තියෙනවා දැනටත්. ඉරණමඩු ජනාසි අලුත් වැඩියා කිරීමේ කටයුත්ත පටන් ගන්න තියෙනවා. ඒ අලුත් වැඩියා කිරීම නිසා ඒ ප්‍රදේශයේ ඒ දීවර රස්සාව කරපු දීවරයෝ දැන් ගම්මානයක් දෙකක් ඇත්තරම තාවකාලිකව රස්සාවක් නැතු ඉන්නේ. අඩුම ගානේ ඔබතුමාගේ පැත්තෙන් මේ අලුත් වැඩියා කටයුතු අවසන් වන තෙක් ඒ ඉරණමඩු ජලාශයේ දීවර රස්සාව කරපු දීවරයන්ට සහනාධාරයක් දෙන්න ඒ අයට යම්කිසි සහන වැඩපිළිවෙලක් දියත් කරන්න මැදිහත් විය යුතු තියෙනවා. එයත් ඔබතුමාගේ පැත්තෙන් වහාම ඉටු කරයි කියලා මා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි, ඔහුගේ දවස්වල විශාල ආන්දෝලන ලැක්ුණා මෝදර දීවර වරාය කුලියටදී. ඔබතුමාම දන්නවා ඒ දීවර අමාත්‍යංශ ගණකාධිවරයා විසින් ඇස්තමේන්තු කරපු මුදල මාසිකට එහි කුලි වටිනාකම ලක්ෂ 17,000යි. හැබැයි පහුගිය කාලේ ඒ මෝදර වරාය බ්‍රිතාන්‍ය සමාගමකට කුලියට දීලා තිබුණේ රුපියල් 225,000. ලක්ෂ දෙකකට. 125,000. කල්පනා කරලා බලන්න. ඔබතුමන්ලා මන්ත්‍රීවරු විදිහට වාහනයක් මාසෙට කුලියට ඉල්ලනවා. ඒ මාසෙට වාහනේ කුලියත් රුපියල් ලක්ෂ 7යි. දැන් මන්ත්‍රීවරු 58 දෙනෙකුට ආණ්ඩු පක්ෂේ වාහනයක් කුලියට ගන්න කිව්වා, වාහනේ කුලිය මාසෙට රුපියල් ලක්ෂ 7යි. අපේ මෝදර වරාය කුලියට දෙනවා මාසෙට ලක්ෂ 125,000. ඉතින් මේක කොහෙත්
රස් කරනවා. දැනටමත් ඒක වැඩි කරලා තියෙනවා 460,000 දක්වා වැඩි කරලා 10%. එකෙන් ලාභය ගන්නත් ලෑස්ති කරලා තියෙනවා. ඒ වගේම තක්සේරුව ලැබුණු ගමන් දීපු දවස් ඉඳලා අලුත් තක්සේරු මුදල අපි අය කරන්නත් විදියට ගිවිසුම සංශෝධනය කරා පසුගිය වෙලාවේ.
අලුතෙන් එක කරපෙක් ගැන මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. පරණ වෙච්ච දේ ගැන වහාම පරීක්ෂණය කළා නීති ක්‍රියාත්මක කරන්න. ඒක තමයි අත්‍යවශ්‍ය වෙන්නේ. මොකද වෙච්ච පාඩුව තියෙනවා අපේ රටට. ඒ පාඩුව පියව ගන්න වහාම නීති ක්‍රියාත්මක කරන්න කියලා
ඔබතුමාට. ඒ සේරමන්තු ඔබතුමාගේ වෙලාවක් ඉල්ලන කතා කරන්න පුළුවන් කියලා. ඔබතුමාගෙන් ප්‍රශ්න අහන්න බෑ මේකේ. ඔබතුමා කතා කරලා දැන් විජේසේරමතුමා.
තමන්නකම.
කාංචන.
මොනවද කියලා දැනුවත් කරන්න. සමාගම තෝරගත්ත විදිය. අතු දෙන්න.
ඔබතුමාට ඒක උත්තර දෙන්න පුළුවන් ඔබතුමායි කතායිද. හොඳයි ගරු.
හරි. ඒ වගේම
අවසන් කරන්න ඔක
කාලය අවසන්. අවසන් කරනවා. අවසන් වශයෙන් ඔබතුමාගේ අමාත්‍යංශයට වෙන් කරපු ප්‍රාග්ධන වියදම් 2016 ප්‍රාග්ධන මුදල් වලින් ඇත්තරම වියදම් කරලා තියෙන ප්‍රතිශතය ගත්තොත් 100% ප්‍රතිශතයක් තියෙන ඔබතුමා ළඟ ඇති විස්තර. ඉතින් ඇයි ඒක එහෙම වුනේ? විශේෂයෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කයේ සඳහා වෙන් කරපු ප්‍රතිපාදන පාවිච්චි වෙලාම නැහැ. ඒත් ඇයි ඒ ප්‍රාග්ධන වියදම් පාවිච්චි නොවුනේ? එක පැත්තකින් සල්ලි මදි වෙලා තියෙනවා, දිවරයන් කර්මාන්තර තව සල්ලි ඕනි වෙලා තියෙනවා. එහෙම තියෙන තත්ත්වයක් ඇතුලේ මේ අඩු ප්‍රතිශතයකින් ප්‍රාග්ධන වියදම් සිද්ධ වුණේ කොහොමද කියන එකත් අපි දැනගන්න කැමති. බොහොම ස්තුතියි.
ගරු දයා ගමගේ මෙතුමා පහක කාලයක්.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද තීවර කටයුතු පිළිබඳ මේ අයවැයේ මට කතා කරන්න ලැබීම ගැන විශේෂයෙන්ම මම සතුටු වෙනවා. ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශයේ යටතේ අපි බලාපොරොත්තු වෙනවා දීවර අධිකලාප 10ක් පිහිටවන්න. මේක ඇත්තටම අපි බලන්නේ අගේ දාමය වැඩි කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න. අපි අපේ රටේ රට වටේම මූද තියාගෙන එවැගේම වැහු දහස් ගණනක් අපේ රට ඇතුලේ තිබුණත් අද අපිට අවශ්‍ය කරන මත්ස්‍ය ප්‍රමාණය අපිට අපේ රට තුල නිෂ්පාදනය කරන්න බැරි වෙලා තියෙනවා. අපි විශාල වශයෙන් පිට රටින් මාළු ටින් කරපු මාළු අපි අපේ රට තුලට රැගෙන එනවා. එවැගේම අපේ රට තුල නිෂ්පාදන අපිට වැඩි කරන්න බැරි වුණේ මොකද කියන එක අපි කල්පනා කරන්නට ඕනි. රජයක් ඇටියට මම හිතනවා දීවර අමාත්‍යංශය තුලින් විශාල මෙහෙවරක් අවුරුදු ගණනක් තිස්සේ කරලා තිනවා. නමුත් අද අපි තාක්ෂණය යොදා ගන්න ඕන කාලය ඇවිල්ලා තියෙනවා. අද අපි කතා කරනවා අපේ ජනතා විමුක්ති පෙරමුණේ අපි හිතවත් මන්ත්‍රීතුමත් විශේෂයෙන්ම කිව්වා දැන් ඉන්දියාවේ ධීවර බෝට්ටු ඇවිල්ලා අපේ රටේ මුහුදේ තියෙන මාළු ටික අල්ලගෙන යනවා කියලා. අගමැතිතුමා වෙඩි තියන්න කිව්වයි කියන එක නම් මම දන්නේ නැහැ කොහෙදිද කිව්වේ කියලා ඉවර වෙලා මේ පාර්ලිමේන්තුවේ කිව්වා දැන් එහෙම වෙඩි තියන්න කියලා වෙලා ඉන්දියන් බෝට්ටු වලට මම නම් හිතන්නේ නැහැ කවදාවත් අගමැතිතුමාගේ කටින් ඒ වගේ දෙයක් කියවෙයි කියලා ඉවර වෙලා. නමුත් ඒ කියන්නේ අපි කවුරු හරි අපේ රටේ මත්ස්‍ය ව්‍යාපාරය ඒ වෙන රටවල් වලින් ඇවිල්ලා බලෙන් කරනවා නම් ඒකට මොකක් හරි උපක්‍රමයක් අපිට කරන්නට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. හැබැයි වෙඩි තියෙන එක නම් මම හිතන්නේ නැහැ ඒක එච්චර සුදුසු වැඩක් කියලා වෙන්න. මොකද ඉන්දියාවත් එක්ක අපිට ගහගන්න පුළුවන් කමක් නැහැ. මම දන්නේ
දන්නේ මේ මාධ්‍ය ඔක්කොම ප්‍රසිද්ධ වෙච්ච දෙයක්.
ඔව් ඉතින් මොනවා වුණත් කෙසේ වෙතත් දැන් මීට වඩා ඇත්තටම අපි උපක්‍රමශීලීව ඇත්තටම අපේ තාක්ෂණය තියෙන රටවල් වලින් දැන් කොරියාව එක්ක අපි කතා කරලා තියෙනවා. අපේ ධීවර ඇමතිතුමත් යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා කැබිනට් අනුමැතියටත්. දැන් වෙනම ඒ තාක්ෂණයත් එක්ක අපේ ධීවරයොත් එක්ක එකහු වෙලා අපි ඒ ධීවර කටයුතු වල නියැලෙන්න. පහුගිය රජ කාලේ සමහර ආයතනවලට දීලා අපි හොඳ මේ පාඩමකුත් ඉගෙන ගත්තා. දැන් අපිට පහුගිය රජ කාලේ අපේ යුරෝපයට මත්ස්‍ය අපනයනය කරන්න තහනම් වුණා. ඒක තුළ ඇත්තටම අපේ ධීවර කටයුතු වලට ලොකු බලපෑමක් සිද්ධ වුණා. ලොකු පසුබෑමකට අපිට ලක් වුණා. ඉතින් මේ වෙලාවේ විශේෂයෙන්ම මම සතුටු වෙනවා 2016 අවුරුද්දේ අපිට නැවත ඒ යුරෝපේ මත්ස්‍ය තහනම ඉවත් කර ගැනීම තුළ අපිට පුළුවන් වෙලා තියෙනවා අපේ අපනයනය වැඩි කරන්න. 2016 අවුරුද්දේ අපි ගිය අවුරුද්දට සාපේක්ෂව බලනකොට අපිට පුළුවන් වෙලා තියෙනවා 144ක අපනයනය වැඩි කරන්න. 144කින් ඒ කියන්නේ අපිට විශාල වශයෙන් අපිට අපනයනය වැඩි කරන්න පිටරට විශාල ඉල්ලුමක් තියෙනවා. ඒතර අපේ නිෂ්පාදනය වැඩි කරන්න ඕනේ. අද ඇත්තටම අපි දැන් මුහුදේ තියෙන මාළු හිඟ වේගෙනත් යනවා. එතකොට ඒකට වඩා අපි කල්පනා කරන්න ඕනේ අද අපි මාළු ඇති කරන්න මුහුදේ ඒ ජලජීවි වගාව තුල අද තිරිකුණාමලේ මම ගියා ඕෂන් බීෆ් කියන ඒ කම්පැනි එකක්. ඒගොල්ලන් මාළු ඇති කරලා සීබාස් කියන මාළු විශාල වශයෙන් නිෂ්පාදනය කරනවා. එතකොට මෙවැනි ව්‍යාපෘති වලට අපි ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයෙන් අපි උදව් කරන්න බලාපොරොත්තු වෙනවා.
කාලේ නම් අවශ්‍යයි.
ඒක නිසා මට කාලේ තව විනාඩියක් දෙන්න. ඉතින් ඇත්තටම
වෙලාව තමයි දැන් තුමා බොහොම පරිත්‍යාගශීලී විනාඩි 15ක් ඉතුරු කරගත්ත. තේනුත් විනාඩි දෙකක් ඉවරයි.
ධීවර කර්මාන්තය අපේ රටේ දිනු කරන්න ඕනේ. මේ අයවැයෙන් ඇත්තටම අපි බලාපොරොත්තු වෙනවා. මොකද මේකේ යෝජනා කරලා තියෙනවා අපි ඉදිරි අවුරුදු 3-4 ඇතුළත 5 ගුණයකින් වැඩි කරන්න. මම විශ්වාස කරනවා අපේ අලුත් වැඩපිළිවෙලත් එක්ක අපි ව්‍යවසායිකයන්ට උදව් කිරීම තුළ සහ අගේ දාමේ වැඩි කිරීම තුළ අපිට අපේ අගේ වැඩි කරලා අපනයනේ වැඩි කරන්න පුළුවන් වගේම නිෂ්පාදනයේ වැඩි කරන්න විශේෂයෙන්ම ඔලුවිල් වල ඒ වගේම කල්මුනේ මඩකලපුව ප්‍රදේශවලත් අපි සැලසුම් කරලා තියෙනවා. අම්පාරේ වැව් වලත් අපි ලක්ෂල 480ක් වියදම් කරලා ඉවර වෙලා වැව් 28ක අද මත්ස්‍ය ව්‍යාපාරයේ දැනට පටන් අරගෙන රැකියා 300ක් විතර එතනත් බිහි කරලා තියෙනවා. බොහොම ස්තුතියි.
ගරු මහින්ද අමරවේ මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද මේ විවාදයේ මම ප්‍රවේශයක් ගත්ත මුලින් දැන් මතු ප්‍රශ්න කීපයක් පිළිබඳව පිළිතුරු ලබා දිය යුතු වෙනවා. අවසානට පටන් ගත්තොත් අපේ විජිත මන්ත්‍රීතුමා නිජහෙරත් මන්ත්‍රීතුමා සඳහන් කර කාරණා පිළිබඳව මේ ගමුව කලපු සංවර්ධනය සඳහා ගරු මන්ත්‍රීතුමනි දැනටමත් අපි මිලියන් 100ක් මේ අවුරුද්දේ ලබල දීලා එය එහි අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු මේ වෙන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ වගේම එන අවුරුද්දෙත් අඛණ්ඩව මේ වැඩපිළිවෙල අපි ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔබතුමා තමත් හොඳ යෝජනාවක් අපි වෙත ලබා දුන්නා කලපු සම්බන්ධව වෙනම අධිකාරියක් පිහිටවන්න කියලා මේ වෙනකොට අපි මේ අවුරුද්දේ මුල් කාලය තුල වෙනම අංශයක් අපේ දෙපාර්තමේන්තුව තුල ස්ථාපිත කරා කලපු සම්වර්ධන අංශය කියලා හොඳ අපේ රටේ කලපු 116ක් තියෙනවා මේ 116 සම්වර්ධනය කරොත් ඔබතුමා කිව් විදියටම සැලකිය යුතු මස්ය අස්වැන්නක් ගැනීමේ අපිට හැකියාව තියෙනවා මොකද දැන් මුහුදේ පසුන් අල්ලා ගැනීමේ තිබෙන අපහසුතා ප්‍රායෝගික ගැටලු එක්ක සැලකිල්ලට ගන්නකොට මේමයි මසුන් ගහණය වැඩි කරොත් ඒක ඍජුවම දීවරයට ඒ අවස්ථාව ලබා ගන්න පුළුවන් දැනටමත් අපි එයින් 28ක් ඒ කළමනාකරණ වැඩසටහනට ඇතුල් කරලා තියෙනවා ඒ වගේම මේ අවුරුද්දේ සාල ප්‍රමාණයකට මස්ය පැටවුන් තන්පත් කිරීම සහ ඒ කලපු කළමනාකරණ වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා මෙය අධිකාරියක් බවට පත් කිරීමේ යෝජනාව ඔබතුමා ඉදිරිපත් කර යෝජනාව ඉතමත් අපි පිළිගන්නවා ඒ වගේම අපි ඒක ඉදිරි කැබිනට් මණ්ඩලයට යොමු කරන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම මම ඔබතුමාට සඳහන් කරන්න කැමතියි ඔබතුමාත් අපේ මේ මන්ත්‍රීතුමාලත් දිගින් දිගටම කරුණු ඉදිරිපත් කරා උතුරේ සිදුවෙන මේ දීවර ආක්‍රමණය පිළිබඳව ඉන්දියාවේ දීවරෙන් කරන ඒ බොටම් ට්‍රෝලින් පන්න ක්‍රම යටතේ සිදුවෙන විනාශය පිළිබඳව මේ පිළිබඳව අපි ඉතාමත් අවධානයෙන් ඉන්නවා මම පෙර සඳහන් කර ආකාරයටම අපි කිසිදු අවස්ථාවක මේ දීවර කටයුතු අනුමත කරන්නේ නැහැ ඒකට ඉඩ දෙන්න සූදානමකුත් නැහැ ඒ නිසා තමයි මම මේ අමාත්‍යාංශයට මම අපේ රාජ්‍ය අමාත්‍යතුමා අපේ වැඩ බාරගෙන අපි පළවෙනි උත්සාහය විදිහට අපි ක්‍රියාත්මක කරේ අත්අඩංගුවට ගන්න සියලුම යාත්‍රා අපි බාරේ රඳවා තබා ගන්න මෙතෙක් කලක් සිද්ධ වුණේ දීවර යාත්‍රා නිදහස් කිරීම නමුත් අපි කිසිදු දීවර යාත්‍රාවක් නිදහස් කළ නැහැ ද 120ක් පමණ අපේ දීවර යාත්‍රා අපි සතුව තිබෙන ඒ වගේම දැල්ලාම් පන්න සියල්ලමත් අපි අත්අඩංගුවට ගන්න ඒ වගේම ඔවුන්ගේ යම් මස්යස්යන්ක් තිබුණොත් ඒකත් අපි අරගෙන ඒක දීවර සාස්ත්‍රාවට ලබා දීමේ කටයුත්ත සිද්ධ වෙනවා ඒ වගේම ඒ නිසාම දැන් අපේ නාවික හමුදාව දැනුම් දෙන ආකාරයට පෙර කාලය හා සාපේක්ෂව සංසන්දනය කරනකොට මේ දීවර යාත්‍රාවල පැමිණීමේ අඩුවක් දක්ින ලැබෙනවා ඒ වගේම අපි තවදුරටත් උපදෙස් ලබා දීලා තිනවා අඛණ්ඩව මේ මෙහෙයුම් කටයුතු කරන්නත් මේ අත්අඩංගුවට ගැනීම කරන්නත් කියන නියෝග අපි ලබා දීලා තිනවා ඒවයි ප්‍රායෝගිකව ගැටලු තියෙනවා මමත් මේ නිරීක්ෂණය කිරීම සඳහා මේ බෝට් පුලින් ගිහිල්ලා බැලුවා ඒක යම් ගැටලුවක් තියෙනවා නමුත් අපි ඒක විසඳ ගන්න අවශ්‍ය සියලු පියවර ගන්න. ඒ වගේම ඉන්දියාවේ මධ්‍යම රජ්‍යත් එක්ක අපි සාකච්ඡා පැවැත්තුවා. මධ්‍යම රජය පිළිගන්නවා පළවෙනි වතාවට පිළිගත්තා මේ බොටම් ට්‍රෝලින් ක්‍රමය අහිත කරයි. ඒක නවත්තන්න ඕන. ඒ වගේම වෙනත් විකල්ප ක්‍රමවලට යන්න ඕන කියලා පිළිගත්තා වගේම තවත් කිසිදු යාත්‍රාවක් අලුතෙන් ලියාපදිංචි නොකරන පොරොන්දු අපි වෙත ලබා දීලා තියෙනවා. ඒ සාකච්ඡාත් අඛණ්ඩව අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන බවත් ඔබතුමාට සඳහන් කරන්න කැමතියි. ඒ වගේම විජිත හේරත් මන්ත්‍රීතුමා තව සඳහන් කර කාරණයක් මේ මුදල් වියදම් කිරීම සම්බන්ධව ඒකේ අපි වරාය පැත්තට ලැබුණු මුදල් ජල ජීවී ඒ සියලු අංශ අනිත් ආයතන සියල්ලම මුදල් වියදම් කිරීම සිද්ධ වුණා. ඒ වගේම අපිට මඩ කලපු ඔබතුමා කිව්ව ගැටලුව අපි මිලියන 100ක් වෙන් කරා. නමුත් අපිට ඒකට ඉඩ දුන්නේ නැහැ. ඒ මඩ කලපුවේ යම් විරෝධයක් එල්ල වුණා. අපි මඩ කලපුවේ ජල ජීවී කලාපයක් ඇති කරන්න ගියේ ඒ දීවර ජනතාවේ යහපතට තමයි ඒක කරන්න ගියේ. නමුත් ඒක වැරදි අවබෝධයක් නිසා අපිට ඒ ක්‍රියාත්මක කරන්න බැරි වීමෙන් එම මුදලේ ඉතිරියක් තියෙනවා.
ඒ ප්‍රාග්ධන වේදන් රුපියල් මිලියන 750ක් වෙන් කළා තිබුණා හලාවත මිරිස්ස දෙවිනුර පුරාණවැල්ල සහ පේදුරු තුඩුව කියන දීවර වරායන් සංවර්ධනය කරන්න. නමුත් නොවැම්බර් 30 වෙනිදා වෙනකොට එයින් වියදම් කරලා තිබෙන්නේ මිලියන 93.23යි. ඒ කියන්නේ 112.43යි.
නෑ මන්ත්‍රීතුමා මේ වියදම් කර වෙන් කරම මුදල් සියල්ලම වියදම් කරනවා. මූල්‍යමය ප්‍රගතිය අඩුවක් තියෙනවා. මොකද අපි මුදල් ඉල්ලා හිටියා මහ භාණ්ඩාගාරයෙන් දැන් අදත්මම කතා කරා අපිට එකඟ වෙලා තියෙනවා මේ මාසේ අග මුදල් ලබා දෙන්න අවසාන වීමට ප්‍රථම මේ සියල්ලම භෞතික ප්‍රගතිය ඉතා ඉහළ මට්ටමකට තියෙනවා. මේ වරායල් සියල්ලම සකස් කරලා තියෙනවා. මේ ඉලක්කගත විදිහට මේ කටයුත්ත සිද්ධ වෙනවා. ඔබතුමා කිව්ව ආකාරයට මම සඳහන් කරන්න කැමති කාංචන විජේසේකර මන්ත්‍රීතුමත් විමසුවා මේ වර ආයවල් ඉදිකර ප්‍රමාණයන් පිළිබඳව අපි දැනටමත් ඔබතුමාට දැනුම් දෙන්න කැමති මේ වෙනකොට අපි ක්‍රියාත්මක කරලා තියෙනවා ගාල්ල මිරිස්ස කුඩා වැල්ල සුදු වැල්ල හලාවත පුරාණ වැල්ල මේ සියලු දීවර වරායන් වල ඒ නවීකරණ කටයුතු සහ අලුතෙන් ජැටි ඉදිකරණය ආරම්භ කරලා තිබෙනවා ඊට අමතරව පැරෑලියේ අලුතෙන් නැංගුරම් පලක් සකස් කරන්න දැන් මේ වෙනකොට ආරම්භ කරලා තිබෙනවා ඒ වගේම අපේ මේ මන්ත්‍රීතුමාලා සඳහන් කර උතුරු ප්‍රදේශයේ කරේනගර් බෝට්ටු යාත්‍රාංගණය දැනට ක්‍රියාත්මක වෙමින් යන වැඩ ආරම්භ කරලා තියෙනවා ඒගම ඒ වගේම මේ ගමුව කලබු සම්වර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනවා දික්කෝයිට වරායේ යම් අවශ්‍යතාවයක් තිබුණා ඒකත් ක්‍රියාත්මක වෙනවා ගුණාගරිය අය
In 2-3 months back,
yeah.
And the other is Mylitty Harbour. Yes, prior there, the military and your government. I don't know whether you know or not. There's a private party has been allowed to anchor ships and unloading there, yeah. But your government not permitted that the people of the original coastal people not permitted to, and not permitted to renovate that Mylitty Harbour. Yeah. That is our request.
Yeah. ගරු මන්ත්‍රීතුමා අපි ගුරුනගර් වරායත් අනිවාර්යයෙන්ම හදනවා ඒ සඳහා දැනටමත් අපි සාක්ෂතා අධ්‍යයන වාර්තාවක් කරගෙන යනවා ඒ වගේම මයිලට පිළිබඳව මම මේ ඔබතුමාගේ ප්‍රශ්නෙට මට උත්තරයකුත් ලබා දීලා තිනවා මේ පිළිබඳව අපි දිගටම සාකච්ඡා කරා ආරක්ෂක අමාත්‍යාංශයෙන් තවම අපිට මේ පිළිබඳව නිර්දේශයක් ලැබිලා නැහැ ඒ නිසා තමයි ගැටලුව තියෙන්නේ ඒක පිළිබඳව අපි වෙනම සාකච්ඡාවක් තියන්න බලාපොරොත්තු
However, that the defense ministry failed to respond to that original question.
Yeah.
But they permitted the private parties and the lot of ships anchoring that area and unloading and do the business there.
Yeah,
yeah.
Okay.
We
will consider that.
You have 3.5 minutes.
අපි මේ පිළිබඳව නැවතත් අවධානය යොමු කරන්නේ වගේ මේ පිළිබඳව වෙනම සාකච්ඡාවක් පවත්වන්නත් දැනට අපි තීන්දුව කළ තියෙනවා ආරක්ෂක අමාත්‍යාංශයත් සම්බන්ධව මේ කාරණේ සම්බන්ධව අපි දැඩි ලෙස අවධානය යොමු කරනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි තව කාරණා සම්බන්ධ කීපයක් සම්බන්ධව කිව්වා මේ දිගින් දිගටම අපේ මෝදර වරායේ කටයුතු සම්බන්ධව කංචන විජේසේකර මන්ත්‍රීතුමත් ඔබතුමත් කිව්වා ඒ බදු දීම සිදු කළා තිබුණා අපි ඒ පිළිබඳව නැවත අපි මම ඒක දීම වැරදිය කියන්නේ නැහැ මොකද එකක් ඒකේ අවශ්‍යතාවයක් අපිට පැන නැගුණේ නැහැ දික්කෝවිට වරාය සකස් කිරීම නිසා ඒ බෝට්ටු ඔක්කොම එතනට ගියා ඊළඟට මේක හිස්ව තමයි තිබිලා තියෙන්නේ මේක දීලා තියෙන ව්‍යාපෘතියත් දැනට මේක ක්‍රියාත්මක වෙන්නේ වෝකස් කියන ප්‍රසිද්ධ සමාගමක් එක්ක ඒගොල්ලෝ නැව් අලුත් වැඩියා කිරීමක් සිද්ධ වෙන්නේ ඒ පිළිබඳව මම හිතන්නේ අපිට ගැටලුවක් පේනෙන්නට නැහැ ඒකෙන් අපිට රැකියා ප්‍රමාණයක් නිර්මාණය වෙනවා වගේම විදේශ විනිමයක් ලැබෙනවා. ඒ වගේම මම කියන්න කැමතියි ඔබතුමා කිව්ව ආකාරයට 125,000ක් තමයි මුලින් තීන්දුව කළා තිබුණේ. අපි මේ පිළිබඳව වෙනම සාකච්ඡා කළා මේ වැඩි කිරීමක් කරා.
ඉබු ක්‍රමවේදය පිළිබඳ වැරද්දක් නැද්ද?
නැහැ ක්‍රමවේදය පිළිබඳව දැන් වෙනම පරීක්ෂණයක් යනවා.
ක්‍රමවේද පිළිබඳව වැරද්දක්
තියෙනවා කියලා කියන්නේ. ඒ පිළිබඳව පරීක්ෂණයක් යන නිසා මම මේ පිළිබඳව මොකද කරුණු කියන්නේ වෙනම ඒ පිළිබඳව ඔබතුමාලා කර පැමිණිලිත් මීට පෙර පැමිණිලිත් එක්ක වෙනම පරීක්ෂණ කීපයක් මේ යනවා ඒ සඳහා අදාළ ආයතන ක්‍රියාත්මක වෙනවා ඒ වයි පිළිබඳව අපිට තොරතුරු ලැබේ. මේකෙදි මම කියන්න කැමතියි අපි දැන් මේ 125,000 තිබුණ එක 460,000 දක්වා වැඩි කරලා තියෙනවා. ඒ වගේම මේ ආයතනයේ ලබන ලාභයෙන් 10%ක් අපි ලබා ගන්න කටයුතු කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපි ඔබතුමාට දැනුම් දෙන්න කැමති මේ සඳහා තක්සේරුවක් ඉල්ලලා තියෙනවා. තක්සේරු දෙපාර්තමේන්තුවෙන් ඒක ලැබුණු වහාම අපිත් හිතනවා ඔබතුමා කිව්වාගේ විශාල මුදලක් ලැබෙයි කියලා. මේක දීපු දවසේ ඉඳලම ඒක අපි අය කරගන්න විදියට තමයි අපි මේ ගිවිසුම සංශෝධනය කරලා මේ ආයතනයට ලබා දීලා තියෙන්නේ. ඒ නිසා අපිට මේ ආයතනය මේ කටයුත්ත අපිට හොඳ පැත්තට හරව ගන්න පුළුවන්කම ලැබුණේ. ඒ වගේම මම ඔබට සඳහන් කරන්න කැමතියි දීවර සංස්ථාව පිළිබඳව කංචන විජේසේකර මන්ත්‍රීතුමා කරුණු ගණනාවක් ඉදිරිපත් කරා. දීවර සංස්ථාව ආරම්භ කළ තියෙන 1948 ඒ ආරම්භ කරපු දවසේ ඉඳලා
අවුරුදු දෙකක් විතරයි ලාභ ලබල තියෙන්නේ. අනිත් කාලෙම පාඩුවට ගිහින් තියෙන්නේ. මුල් කාල පරිච්ඡේදේ අවුරුදු දෙකක් ලාභ තිබිලා තියෙනවා. ඒකත් නිලධාරින් කියන්නේ ඒකත් ගණන් හිලව්වල පොඩි දෝෂයක් කියලා. කෙසේ වෙතත් නමුත් මම අද ඉතාමත් වගකීමෙන් කියනවා මේ සභාවට ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි, අපි ධීවර සංස්ථාවේ පාඩුව දැන් වෙනකොට මේ මාස කීපය ඇතුළත නව කළමනාකාරීත්වයක් ලබා දීලා තියෙනවා. වැටුප් නොලබන සභාපතිවරයෙක්, ඒ වගේම කළමනාකාර අධ්‍යක්ෂකවරයෙක් ඉතාමත් හොඳින් අධ්‍යක්ෂක මණ්ඩලය කටයුතු කරනවා. ලබන වර්ෂයේ වෙනකොට ධීවර සංස්ථාව ලාභ ලබන සංස්ථාවක් බවට පත් කරනවා කියන එක මට ස්ථිර වශයෙන් කියන්න පුළුවන් මේ අවුරුදු ගණනාවකට පස්සේ. ඒ වගේම ඔබතුමාට කියන්න
කැමතියි
ධීවරයන්ට නව තාක්ෂණ යටතේ බෝට්ටුව ලබා දීම, ඒ වගේම නිවාස ලබා දීම, විශේෂයෙන්ම උතුරු කරේ ජනතාවට ධීවර නිවාස, ඒ වගේම ධීවරයන්ට වැසිකිළි ආධාර, යටිතල පහසුකම් වගේම ජලාශාස්ත්‍රිත වැවක් සමගමක් වැඩසටහනටත් අපි විශාල මුදලක් වෙන් කළ තියෙනවා සඳහන් කරමින් කතා කර සියලු දෙනාටත් මගේ අමාත්‍යාංශයේ සියලුම ලේකම්තුමිය ඇතුළු සියලුම නිලධාරී මහත්මාත්මීන්ටත් ස්තුතිවන්ත වෙනවා.
අපේ දක්ෂ ධීවරයමතුමාට සුභ පතමින් ධීවරයන් දිනේවා කියලා දිවා ආහාරය සඳහා පාර්ලිමේන්තුව එක දක්වා අතීතවරුවා.